ඔබතුමා කතා කරන්න. හරි හරි ඔබතුමා ඉඳගන්න, චානක මන්ත්‍රීව කතා කරන්න. ඔබතුමාලා ඉඳගන්න, චානක මන්ත්‍රීව කතා කරන්න.
ගරුකවත් කතානායකතුමනි, ස්තුතිවන්ත වෙන ඔබතුමා මූලාසනයේ ඉන්න වෙලාවේ මේ අවස්ථාව ලබා දී පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. ගරු කතානායකතුමනි, මම කනකේ හිරත් ගරු අමාත්‍යතුමාගේ වෙලාවත් ලබා ගන්නවා. ගරු කතානායකතුමනි, අද විශේෂයෙන්ම විශාල අභියෝගයකට ලක්වෙච්ච අමාත්‍යංශයක් පිළිබඳව තමයි අද විශේෂයෙන්ම අමාත්‍යංශ දෙයක් පිළිබඳව තමයි අද අපි විවාද කරන්නේ. මම අපේ කලින් කතා කරපු මන්ත්‍රීතුමාට උත්තර දෙන්න වෙලාව ගන්නෑ. මොකද එතුමාගේ අධිකරණයේ තුල නඩුවක් තියෙන හින්දා ඒ නඩුවේ තීරණය ගැන හිතන තමයි එතුමා උත්සාහ කරේ. උසාවිය තුල වැරදිකාරයෙක් වුණත් හැබැයි පාර්ලිමේන්තුව තුල ඒ උසාවියේ ස්වාධීනත්වයක් නැහැ කියලා පෙන්නලා නිදොස් වෙන්න දක්වපු උත්සාහයක් කියලා තමයි අපිට පේන්නේ. මොකද අපි දැක්ක එතුමා කොහොමද අධිකරණයේ නඩුකාරතුමාලට කතා කරලා ඒ නඩුවලට කොහොමද නඩු තීරණ වලට වෙනස්කම් කරන්න උත්සාහ කරපු ඇති අපි දැක්ක. ඒකින් තමයි මේ පිළිබඳව කතා කරන්න යන්නේ. අපිට විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, අපිට විශාල වගකීමක් බාර දුන්නා. මේ ආණ්ඩුව පත් වෙනකොටම වැඩියෙන් අභියෝගයට ලක්වෙච්ච සංචාර කර්මාන්තය වගේම ගුවන් සේව ඇතුළු මේ අමාත්‍යංශ අපිට බාර වුණා. එදා ජනාධිපතිතුමාට ඒ වගේම අග්‍රාමාත්‍යතුමාට පළමුවෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන අපිට මේ අභියෝගේ බාර දුන්නා. ඒ වගේම හොඳ අමාත්‍යවරයෙක් අපේ ප්‍රසන්න රන්තුංග අමාත්‍යතුමාට එතුමා උපරිමයෙන් මහන්සි වෙලා මේ කරන කාර්යභාරය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි දන්නවා අද මේක අද අපි විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරද්දී එතුමන්ලා හැසිරුනේ මේක ලංකාව විතරක් තියෙන ප්‍රශ්නයක් වගේ. හැබැයි මේක ලෝක අර්බුදයක්. අද ලෝකෙම සංචාරක ව්‍යාපාරයේ සංචාර කර්මාන්තේ කඩාගෙන වැටලා තියෙන්නේ. අද ලෝකෙම ආර්ථිකය කඩාගෙන වැටලා තියෙන්නේ. එක පැත්තකින් වෛරල් පැන්ඩමික් එකක් තියෙනවා, අනිත් පැත්තෙන් ආර්ථික අර්බුදය, ඉකොනොමික් ඩිප්‍රෙෂන් එකකට ගිහිල්ලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් තියෙද්දි තමයි අද අපිට මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. අපි දන්නවා ලෝකයේ දියුණු රටවල් අද අංක 1ට 2ට 3ට තියෙන රටවල් වල පවා ආර්ථික වර්ධන වේගය ඍණට ගිහිල්ලා තියෙනවා. හැබැයි අපි ආර්ථිකය ආරම්භ කරන්නේ එදා යහපාලන ආණ්ඩුව අපිට බාර දුන්නේම දකුණු ආසියාවේ දුර්වලම ආර්ථිකය. දකුණු ආසියාවේ දුර්වලම ආර්ථිකය තියාගෙන දවස ගානේ ඩොලරයට සාපේක්ෂව කියන රුපියල් ප්‍රමාණය වැඩි වෙවි යන වෙලාවක තමයි අපි ආණ්ඩුව බාරගත්තේ. හැබැයි අපි මේ කාලය තුල මේ සංචාරක ව්‍යාපාරික මේ සියල්ලම කඩාගෙන වැටෙන වෙලාවෙත් අපි ඩොලරය ආරක්ෂා කරගෙන ගියා. අපි ලෝකයේ දිනු රටවල් වලට සාපේක්ෂව අපි ආර්ථිකය හදාගෙන ගියා. අපි දන්නවා ගරු කතානායකතුමනි, මේ සංචාරක කර්මාන්තයේ අලුත් ජීවයක් ලැබුණා. ලංකාවේ සංචාරක ව්‍යාපාරය ආරම්භ වුණා එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කාලේ. එදා 2009 යුද ජයග්‍රහණයත් එක්ක තමයි සංචාරක ව්‍යාපාරයේ දියුණු වෙන්න ගත්තේ. සෑම වර්ෂයකම අපේ රටේ සංචාරක ව්‍යාපාරය ඉස්සරහට ආවා. ලක්ෂ 2 3 ගානේ වැඩි වෙගෙන ආවා. 120% වර්ධනයක් තිබුණා. එක පැත්තකින් 2013 වෙනකොට නිව්යෝක් ටයිම්ස් අනුව ලංකාව තමයි අංක 1 සංචාරයකින් තිබ්බ හොඳම රට. 2014 වෙනකොට ලෝන්ග්ලි ප්ලැනට් අනුව ලංකාව තමයි තිබුණ හොඳම රට. 2018ත් ලැබුණා, 2019ත් ලැබුණා. එකම එකක් නම් කඩාගෙන වැටිච්ච නැතුව තිබුණේ ඒ වෙලාවේ යහපාලන ආණ්ඩුව එච්චරයි. හැබැයි දැන් පාස්කු ප්‍රහාරයත් එක්ක ඒ 120% වර්ධනේ 140% කඩාගෙන වැටුණා. අද කොරෝනා එන්න කලින් තමයි සංචාරක ව්‍යාපාරය ලංකාවේ කඩාගෙන වැටුනේ. සම්පූර්ණ සංචාරක ව්‍යාපාරය විනාශ කරා. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ සංචාරක ව්‍යාපාරයට බදු තිබුණේ නෑ, වැට් තිබුණේ නෑ. හැබැයි 115 වැට් එකක් ගැහුවා. බල සංචාරක ව්‍යාපාරය ගැන කතා කරන, ඔය හෝටල් හිමියන් ගැන කතා කරන, ඒ කණ්ඩායම තමයි 115 බදු ගැහුවේ. හැබැයි අපේ ආණ්ඩුව ආපු ගමන් පළවෙනියටම කරේ දේශීය කර්මාන්ත ආරක්ෂා කරා. දේශීය ව්‍යාපාර ආරක්ෂා කරා. වැට් බදු වල 100% දක්වා අඩු කරා. 100% අඩු කළා සංචාර ව්‍යාපාරේ පටන් ගත්තා. හැබැයි අපේ අවාසනාවකට එක පැත්තකින් කඩාගෙන වැටුණා එක පැත්තේ කොරෝනා අර්බුදය. අද එක පැත්තකින් අපේ මන්ත්‍රීවරු චෝදනා කරනවා ඇයි ගුවන් තොටුපළ වැහුවේ නැත්තේ කියලා. හැබැයි එතුමන්ලා දන්නේ නැති කාරණයක් තමයි ගුවන් තොටුපළ වහපු නැති දවස් 8ට ලංකාවට 88000 ශ්‍රී ලාංකිකයන් ආවා. ලංකාවට 88000 ශ්‍රී ලාංකිකයන් ආවා. එදා වැඩිම අර්බුදයේ තිබි ඉතාලියේ ඉඳන් ආවා විශාල ප්‍රමාණයක්. යුරේපුවේ ඉඳන් ආවා. මැද පෙරදිගේ ඉඳන් ආවා. හැබැයි එදා 88000 ඒ රටවල හිටියනම් මේ ලංකාවේ ඇතුළු ඇතුළු වෙච්ච අර්බුදය වගේ දහගුණයක අර්බුදයකට ඒ ශ්‍රී ලාංකිකයන්ට මුහුණ දෙන්න වුණා. හැබැයි අපේ අවාසනාවන්ත උනා. එදා අපි කොරෝනේ නේ වෙලාවේ කවුරුවත් දැනගෙන හිටියේ නේ. කොරෝනා වල දිගප්පල්ලක් අපි දැනන් හිටියේ නේ. මොන වගේ රෝගයක්ද දැනගෙන හිටියේ නේ. ලෝකෙම පාවිච්චි කරපු ක්‍රමවේදය තමයි නිවාස තුල නිරෝධායනය කරන එක. නිවාස තුල තමයි ඒ වෙලාවේ නිරෝධායනය කරන්නේ. අපිත් කරේ ඒකමයි. අපිත් කිව්වා ඒ 80,000 ගෙනෙල්ලා ගෙවල් වල දවස් 14 නිරෝධායනය වෙන්න කියලා. හැබැයි අපේ අවාසනාවට සමහර කණ්ඩායම එළියට ගියා. මෙතනින් තමයි කොරෝනා ආරම්භ වුනේ. හැබැයි එදා ඒ විනය තිබුණා නම් අද අපිට මෙහෙම ගිහිගින් පස්සෙන් ගිහිගින් හොටෙල් වල නවත්තන්නවත් එහෙම නැත්තම් මේ ක්‍රමවේද අසුරුවන්න වෙන්නේ නැහැ. අද ලෝකේ අනිත් රටවල් වගේම අපිට නිවාසවල නිරෝධායනය කරන්න තිබුණා. ඒකෙන්ද තමයි අද අපිට යම් කිරි පිසිතක් තාමත් අපිට ලංකාවට ගෙනියන්න බැරි වුනේ. හැබැයි අපි ඒ ක්‍රියාත්මක කරනවා. අපි ක්‍රමානුකූල සංචාර ව්‍යාපාර ආරම්භ කරනවා. අද ගොඩක් ක්‍රීඩා සංචාර කර්මාන්ත ගැන කතා කරා. අද LPL එක හරහා අපි ඒකද මේ ආරම්භ කරේ. එක පැත්තකින් ක්‍රීඩා සංචාර කර්මාන්ත ආරම්භ කරන්න කියනවා. අනිත් පැත්තෙන් LPL එක විවේචනය කරනවා. ලංකාවට ඩොලර් මිලියන 5ක ආදායමකුත් ලැබෙන ලෝකෙම කතා වෙන තැනක් වෙන ඒ වගේ අපේ ක්‍රීඩාව දිනු වෙන ගැන විවේචනය කරනවා. මේ විපක්ෂයේ දෙපැත්තෙම තමයි කතා කරන්නේ. හැබැයි අපි ක්‍රමානුකූල මේක ආරම්භ කරනවා. අපිට සෞඛ්‍ය නිර්දේශ ලැබිච්ච ගමන්ම අපේ සංචාරක අමාත්‍යතුමා කිව්වා වගේම අපි මේක ආරම්භ කරනවා ක්‍රමානුකූලව. ඒ වගේම අපි දන්නවා පසුගිය කාලය තුල මිතුබල්ලට අමතක වෙච්ච කණ්ඩායම විශේෂයෙන්ම රටේ එදා ශ්‍රී ලංකන් එයාලයින් වුහාන් වලට ගිහිල්ලා අපේ ශ්‍රී ලාංකිකයන් අරන් එන වෙලාවේ තමයි අද රටේ තියෙන ගුවන් අපිට එයාලයින් එකක් තියෙන එකේ වටිනාකම දැක්කේ. එදා අපිට එයාලයින් එකක් තිබුණේ නැත්තම් අපිට වුහාන් වලට යවන්න හැකියාවක් තිබුණේ නැහැ. හැබැයි අපි රටම එදා කතා වුණේ අපි චීනෙට ගිහිල්ලා එහෙම ගේනවා විතරයි. හැබැයි ශ්‍රී ලංකන් එයාලයින් මේ වගේ අවදානම අරගෙන 30,000 ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙනිලා තියෙනවා. ඉතාලියට ගියා, මැද පෙරදිගට ගියා, ඒ වගේම හැම රටකටම ගිහිල්ලා අපේ ශ්‍රී ලාංකිකයන් අරගෙන ආවා. එදා වැඩියෙන් අවධානය යොමු ගත්තේ කණ්ඩායමේ ෆස්ට් කන්ටැක්ට් එක පොළවෙනියට මේ කණ්ඩායමට මුහුණ දුන්නේ. එදා ගුවන්තොටුපලේ අපි ආරම්භ වෙනකොට කවුරුවත් දැනගෙන හිටියේ නෑ මේ කොරෝනා ගැන. හැබැයි ඒ කණ්ඩායම බය නැතුව මුහුණ දුන්නා. එදා විශාල කාර්යභාරයක් අමාත්‍යතුමල් අපේ සභාපතිතුමල් නිලධාරී මණ්ඩලේ ඒ වගේම අපේ කාර්ය මණ්ඩලේ සියලුම දෙනා සියලුම සේවකයන් එකතු වෙලා සටන් කරා. එදා විපක්ෂයේ ඇරෙන්න මේ ලංකාව එකදෙනක එකතු වෙලා මේ සටන් කළා තමයි අපි ජයග්‍රහණය කරේ. ඒව තමයි ක්‍රමානුකූලව අපි දකින්න ලැබේ. අද විශාල අද කතා කරා ගොඩක් මත්තල ගුවන්තොටුපළ ගැන. දැන් අපි හිටපු රාජ්‍ය අමාත්‍යතුමා පවා මත්තල ගුවන්තොටුපළ ගැන කතා කරා. එක පැත්තකින් එතුමල්ලා කියනවා අපි වීගබඩා කරපු ගැන කතා කරපු හින්දලු ලෝකෙ මේක ගැන කතා කරේ. හැබැයි අවුරුදු 5ක් තිස්සේ මත්තල සුදු අලියෙක් කියලා විවේචනය කරේ අපිද? ඔබතුමල්ලා විවේචනය කරේ. අද ගුවන්තොටුපළේ අශෝක අපේසිං ඇමැත්තුමා අහනවා මේ අපි ගුවන්තොටුපළ ඇතුලේ වීගබඩා කරේ නේ? අපි කරේ කාගු පරිශ්‍රමේ. අපි කරේ ගබඩාවේ. එතකොට කාගු පරිශ්‍රය ඔය ගබඩාව තියෙන්නේ කොහෙද? ගුවන්තොටුපළේ. ඒක ගුවන්තොටුපළේ කෑල්ලක් තමයි. ගුවන්තොටුපළ කියන්නේ පැසෙන්ජර් ටර්මිනල් විතරක් නෙමෙයි කාගු ටර්මිනලුත් තියෙනවා. මේ කාගු ටර්මිනල් එකේ වැඩ මාස 11ක් සම්පූර්ණයෙන්ම මේගොල්ලෝ නතර කරා. මාස 11ක් සම්පූර්ණයෙන්ම නතර කරා. මාස 11ක් වීගබඩා කරා. මේකේ තිබ්බ එක්ස්රේ මැෂින් ටික විනාශ වෙලා ගියා. වේ බ්‍රිජ් ටික විනාශ වෙලා ගියා. ඒ වගේම මේක ඇතුලේ තිබ්බ ඔෆිස් මේ සියල්ලම නැවතිලා මාස 11ක් විනාශ කරලා මෙතුමල්ලේ සූදානම් වුණා ඉන්දියාවට විකුණන්න. මේ එදා නාමල් රාජපක්ෂ මැතිතුමාලා ප්‍රසන්න රණවීර මැතිතුමාලා අපි 44ක් හිරේ ගිහිල්ලා උද්ඝෝෂණ කරලා කඳුළු ගෑස් කාලා තමයි මේක බේරගන්නේ. එදා ඒකාබද්ධ විපක්ෂයේ එළියට බැස්සේ නැත්තම් අද අපිට මත්තල ගැන කතා කරන්න වෙන්නේ නැහැ. එදා ඉන්දියාවට විකුණන්න ලේසි කරලා තිබුණේ. හැබැයි අපි දැන් ක්‍රමානුකූලව මේක සංවර්ධනය ආරම්භ කළා තියෙනවා. නැවත වතාවක් ලෝකේ දියුණුම ගුවන් යානා පවා එන්න මත්තලට පටන් ගෙන තියෙනවා. අනිත් පැත්තෙන් කාගු ඩෙවලොප්මන්ට් අපි ආරම්භ කළා තියෙනවා. අනිත් පැත්තෙන් MRO සිස්ටම් එකක් හදලා අපි දන්නවා ළඟ රටේ ඉන්දියාව විතර ගුවන් යානා 3000ක් විතර තියෙනවා. මේව රිපයර් කරන්න වෙන රටවලට යන්නේ. අපි ආසන්නම තියෙන රටක් වශයෙන් මත්තල ගුවන්තොටුපළ දියුණු කරගෙන යනවා. එදා අපි දන්නවා ඒ වගේම කොරෝනා ආපු වෙලාවේ මත්තල තිබුණේ නැත්තම් ඔය අද ගෙනාවු ලංකාවට ගෙනාවු 50,000යි 100%යි අපිට ලංකාවට ගේන්න වෙයි. 100%ක් අපිට නවත්තන්න වෙනවා.
මොකද ඒ දුරස්ථභාවය ආරක්ෂා කරලා ඒ මීටරේ දුර තියාගෙන කරන්න පුළුවන් හැකියාව තියෙන ප්‍රමාණය 150යි. හැබැයි දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමාලා එදා මත්තල ගුවන්තොටුපළ හදලා තිබුණ නැත්නම් අද ඒ කණ්ඩායම ගේන්න වෙන්නේ නැහැ. එදා මේ දුර දැක්කා. සංචාරක ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයේ තිබ්බ මත්තල ගුවන්තොටුපළ දැක්කා. මේකේ තියෙන ක්‍රෙඩිබිලිටි එක දැක්කා. එදා හදන්න හදපු MRO එක තමයි අපි අවුරුදු 5කට පස්සේ හදන්නේ. අපි දන්නව අනිත් පැත්තෙන් ගත්තොත් කටුනායක ගුවන්තොටුපළ. කටුනායක ගුවන්තොටුපළේ පැසෙන්ජර්ස්ලා ඉන්න පුළුවන් ප්‍රමාණය තියෙන්නේ මිලියන 6යි. මිලියන 6යි. මේකේ දා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය දැකලා 2014 සැප්තැම්බර් 7 වෙනිදා ගිහිල්ලා මුල් ගලක් තියෙනවා මිලියන 6 මිලියන 15ට වැඩි කරා. මිලියන 6 මිලියන 15ට වැඩි කරා. හැබැයි මෙතුමල්ලට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි ඒක වහලේ තියෙන පොහට්ටුව. වහලේ පොහට්ටුවක් තියෙන. හැබැයි මොකද්ද කරේ? මිලියන 600ක් වැය කරලා. මිලියන 600ක් වැය කරලා අවුරුදු 5ක් තිස්සේ මොකද්ද කරේ? අර ඩිසයින් එක මාරු කරා. ඒ ඩිසයින් එක මාරු කරපු එක විතරයි කරේ. හැබැයි අවාසනාවට කාරණේ තමයි අපි මේක හදලා මේ ටර්මිනල් 2 එකේ ආදායමෙන් තමයි අපි මේක ගෙවන්න බලාපොරොත්තු වෙලා තිබුනේ. ඒකේ ආදායමෙන් තමයි අපි රජයෙන් මුදල් ගන්නේ නැහැ. ගුවන් සේවා සමාගමෙන් තමයි අපි මේක ගෙවන්න බලාපොරොත්තු වෙලා තිබුනේ. හැබැයි අද ටර්මිනල් එක ඉවරනකොට අපි ලෝන් එකක් ගෙවන්න ඕන. අද ඒ වගේ තැනකට අරගෙන පාඩුව විතර බිලියන 30 කෝටි 3000 අර මත්තල ගුවන්තොටුපළ හදන්න ගියාට වැඩිය විශාල මුදලක් වැය වෙලා තියෙනවා. මෙහෙම තමයි යහපාලන ආණ්ඩුව වැඩ කරේ. කිසිම දෙයක කිසිම වැඩපිළිවෙලක් ඉස්සරහට ගියේ නැහැ. හැමදාම පිටිපස්සට යෑමක් විතරයි අපි දැක්කේ. හැබැයි දැන් අපි වැඩ ආරම්භ කරලා තියෙනවා. අද අපි මේ කොරෝනා තත්ත්වයේ තිබුණත් අනිත් පැත්තෙන් අපි යටිතල පහසුකම් දියුණු කරන ඒවා මේ ගුවන්තොටුපළවල අපි ආරම්භ කරලා තියෙනවා. එක පැත්තකින් කටුනායක දියුණු කරන ගමන් අනිත් පැත්තෙන් මත්තල ගුවන්තොටුපළ දියුණු කරන ගමන් අනිත් පැත්තෙන් අභ්‍යන්තර ගුවන්තොටුපළවල් ක්‍රමානුකූලව එකින් එක අපි දියුණු කරන්න ආරම්භ කරනවා. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම රටේ ගුවන් සේවා වගේම සංචාරකයන් ආකර්ෂණය කරගන්න පුළුවන් ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේ අපි දන්නවා එදා කොරෝනා මුලින්ම ආපු වෙලාවේ දකුණු ආසියාවේම ගුවන්තොටුපළවල් වැහුණා. දකුණු ආසියාවේම ගුවන්තොටුපළවල් වැහෙන වෙලාවෙ පො එදා කටුනායක ගුවන්තොටුපළ හරහා තමයි අපිට පුළුවන්කම ලැබුණේ අපේ අපනයනය කරගෙන යන්න. හැබැයි මේ අපනයනය කරගෙන යද්දී අපිට විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්න උනේ. එක දවසක් මම යනකොට ශ්‍රී ලංකනේ කාගෝ ඒ ටර්මිනල් එකේ වැඩ කරන අයට වැඩි පිරිසක් එන්නේ ගම්පහ ප්‍රදේශේ. මේ කොරෝනා තත්ත්වයත් එක්ක වැඩ කරන්න යන්නේ කට්ටිය නැති වෙනකොට ඔෆිස් ස්ටාෆ් ඇවිල්ලා තමයි බඩු පැටෙන්නේ. එහෙම කාලයක් තිබුණා. ටයි දාගෙන සාරි දාගෙන ඇවිල්ලා ඇඳගෙන ඇවිල්ලා තමයි එදා බඩු පැටෙන්නේ. එහෙම තත්ත්වයක් තිබිලත් අද අපි මේ දේව කරගෙන ගියා. එදා ගිය අවුරුද්දේ කරපු ප්‍රමාණයට සමාන අපි ගුවන් ගම බාණ්ඩ අපනයනය කරන්න අපිට හැකියාව ලැබුණා. ඒ වගේම අපි දන්නවා අද බණ්ඩාරනායකගේ ගුවන්තොටුපළේ තිබ්බ අඩුපාඩු අපි හඳුනගෙන තියෙනවා. අපි දන්නවා අපනයනය කරන්න ගියාම තැන් 7කට යන්න ඕන අවසර ගන්න. මොන හරි බාණ්ඩ අපනයනය කරන්න ගියාම තැන් 7කට යනවා. එතකොට පැය 4මාරක් විතර කාලයක් යනවා අන්තිමට තමන් ගෙනාපු බඩු ටික ගුවන් යාත්‍රාවට ලබා දෙන්න. අපි ඒ වෙනස් කරනවා. මේ වෙද්දිම අපි සාකච්ඡා කරලා මේ ආයතන සියල්ලම එකම තැනකට ගෙනෙලා පැය එකමාරක් ඇතුළත එතෙන්ට යන්න පුළුවන් විදියට අපි ඒ කටයුතු ආරම්භ කළා තියෙනවා. ඒ වගේම මෙට්‍රික් ටන් 250,000 අපිට හැකියාව තියෙන්නේ අපනයනය කරන්න. අපි ඒක 104 දක්වා වැඩි කරා. 150,000කින් වැඩි කරගන්න වෙනම ටර්මිනල් එක වෙනම අපි ඒ සඳහා අවශ්‍ය කාගෝ ෆැසිලිටි හදාගෙන යනවා. මේ වගේ ක්‍රමානුකූල අපි මේ වෙලාවේ ගුවන් ගමන් අඩු වුණා. ඒ වගේ මේව අඩු වෙනකොට හැබැයි අපි යටිතල පහසුකම් ක්‍රමානුකූලව එකින් එක අපි දියුණු කරගෙන යනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, එක පැත්තකින් අපි දන්නවා කටුනායක ගුවන්තොටුපළ දියුණු වීමත් එක්ක අපි බලාපොරොත්තු වෙන සංචාරකයන් ආකර්ෂණය කරගන්න, එක පැත්තකින් ලෝකේ වැඩියෙන්ම ආකර්ෂණය දිනාගත් ඒ ඩියුටි ෆ්‍රී ආයතන අරගෙන එන ගම, අනිත් පැත්තෙන් ලංකාවේ තියෙන අපිට අපේ දේශීය කර්මාන්තය නිෂ්පාදන ඉස්සරහට ගේන්න පුළුවන් කටයුතු අපි කරගෙන යනවා. මේ වෙද්දිම සංචාරක අමාත්‍යාංශය තුලින් අමාත්‍යතුමාගේ මැදිහත් වීම සෞඛ්‍ය අංශයත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. ජනවාරි පළවෙනිද වෙනකොට අපි විසඳුමක් ලබා දෙන්න කොහොමද අපි ඉස්සරහට මේ ගුවන්තොටුපළවල් විවෘත කරන්නේ, කොහොමද සංචාරක ව්‍යාපාර ගෙනියන්නේ, කොහොමද අපි හොටෙල් ටික ආරක්ෂා කරගන්නේ? මේව සඳහා මේ වෙද්දි අපි සාකච්ඡා කරගෙන ඉන්නේ. සෞඛ්‍යංශ නිර්දේශ ලබා දීලා අපිට පැය 24ක් ඇතුළත අපිට හැකියාව තියෙන ඔබුවන් තුඩු බලවරණි. අපිට හැකියාව තියෙන අද මේ ලෝකේ ඉන්න විශාල සංචාරකයන්, අද ලෝකේ ඉන්න ලොง ස්ටේ ඉන්න පුළුවන් විශාල ප්‍රමාණයක් මේ වෙද්දි මිල්ලුම් කරලා තියෙනවා. ලංකාවේ තියෙන මේ කොරෝනා තත්ත්වය හොඳ වීමත් සමග ලංකාවට එන්න, අද විශේෂයෙන්ම එංගලන්තේ ලංකාවට නිකම්ම ඇතුල් වෙන්න පුළුවන් ඒ හැකියාව ලබා දීලා තියෙනවා. මේ වගේ ලෝකයේ තුලම ක්‍රමානුකූලව අපේ රටේ ඒ තත්ත්වය දිනු වෙගෙන යනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, අපිට තවත් බාර වෙච්ච විශාල කාර්යයක් තමයි අපනයන කලාප කාර්යක්ෂමව ඒ වැඩ කරන්න යටිතල පහසුකම් ටික දිනු කරා. අපි දන්නවා අපනයන කලාප ගැන කතා කරද්දී, සෝන්ස් ගැන කතා කරද්දී අපි හැමදාම අහපු කතාවක් තමයි ආයෝජකෙක් ලංකාවට ආපු ගමන් එක්කෝ විශාල මුදලක් ලබා දෙන්න ඕන ආයෝජනයක් ලබා ගන්න, එහෙම නැත්නම් විශාල කාලයක් ගත වෙනවා කියලා. හැබැයි අපි මේ ක්‍රමයේ වෙනස් කරගෙන යන්නේ. මේ වෙද්දි ලංකාවට එන ආයෝජක ඉතාමත් කඩිනම් ඒ අවශ්‍ය ආයෝජන කරගන්න පුළුවන් ඒ හැකියාව හදලා තියෙනවා. එදා මුදලට විකුණුනේ අපි දැක්ක ප්‍රසිද්ධියේ පගාව ගන්න ගිහපු වීඩියෝ, අපි දැක්ක මුදල් ඉල්ලපු වීඩියෝ යහපාල නාන්න. හැබැයි ඒ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. අද මේ අපේ ආණ්ඩුවට විවේචන එල්ල කරපු කණ්ඩායමට අත වෙනකම් මේ අවුරුද්දක කාලය තුල එක දූෂණ චෝදනාවක් එල්ල කරන්න බැරි වුණා. එක දූෂණ චෝදනාවක්වත් එල්ල කරන්න බැරි වුණා. මොකද රටේ දැන් දූෂණේ අඩු වෙගෙන යන්නේ. එදා තිබ්බ හොරකම අඩු වෙගෙන යන්නේ. එදා මහ බැංකුවේ පඩංගෙන ඒ තිබ්බ දූෂණ ඔක්කොම අඩු වෙගෙන යන්නේ. අපි ඒක සම්පූර්ණයෙන්ම BOI කලාපවලින් අතුගාගෙන යන්නේ. ඒ වගේම ගරු කථානායකතුමනි, අපිට එක පැත්තෙන් සෝස් 14ක් තියෙනවා. ඊට ඒව යටිතල පහසුකම් ටික දිනු කරනකම්. අනිත් පැත්තෙන් අපි බලාපොරොත්තු වෙනවා ෆාමසූටිකල් සෝස් අලුතෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ තුල ආරම්භ ගන්න. විශේෂ මක්කර 400ක් මේ වෙද්දිම වෙන් කරලා තියෙනවා. මේ වෙද්දි පරිසර වාර්තා මේ සියල්ල මේමත් එක්ක අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ලංකාවට අවශ්‍ය බෙහෙත් වලින් 185කටත් වැඩිය පිටරටින් ගේන විශාල වශයෙන් ශ්‍රී ලාංකික අපේ මුදල් පිටරට යන තැනක් තමයි මේ කර්මාන්තය. ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා ලංකාව තුල කලාප කීපයක් හදලා ලංකාවේ බෙහෙත් ටික ලංකාවේම හදලා ඒ කර්මාන්ත ශාලා දියුණු කරලා එක පැත්තකින් රැකියා අවස්ථා ටික දියුණු කරනවා, අනිත් පැත්තෙන් අපිට හැකියාව ලැබෙනවා අපේ රටේ පිටරට යන්නේ විදේශ විනිමය නවත්ත ගන්න. අද අපි දන්නවා අනිත් පැත්තෙන් අපි දැක්කා මියත කාලීන ආපු වැඩිම ආයෝජන මුදල අද ලංකාවට ඩොලර් මිලියන 300ක් අද හම්බන්තොට එනවා. හැබැයි හම්බන්තොට එනකොට ඒ ආයෝජන කලාපෙට එනකොට අපිට එක පැත්තකින් සතුටක් තියෙනවා, අනිත් පැත්තෙන් පොඩි දුකකුත් තියෙනවා. සතුට තමයි ඒක අපේ ලංකාවට තමයි ආයෝජන එන්නේ. හැබැයි දුක තමයි ඒ භූමියේ ලැබෙන ඒ බදු මුදලෙන් 185ක්ම යන්නේ චීන සමාගමකට. එදා අපි ඈත දැකලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ යුගයේ ඒ හැදුවේ වරාය දැක්ක මේව. එදා වරාය හදනකොට අපි දැක්ක මේ ආයෝජන එනවා කියලා. එදා ඒ ආපු ආයෝජන 20ම යහපාල නාණ්ඩුවෙන් හරවල යව්. යහපාල නාණ්ඩුවෙන් හරවල යවලා අන්තිමට හම්බන්තොට වරාය කුණු කොල්ලෙට විකුණන්නේ. එදා හදන්න ගිහපු වියදමවත් දුන්නේ ඩොලර් මිලියන 200ක් වටින ඒ ආටිෆිෂල් අයිලන්ඩ් එක රුපියලක්වත් ගන්න නැතුව විකුණන්නේ. එහෙම කාලයක් පහු කරගෙන ගියේ. හැබැයි කිව්වේ රටේ විශාල ණය බරක් තියෙනවා, අපිට වරායේ තියෙන ණය ටික ගෙවන්න ඕන කියලා කිව්වේ. හැබැයි ගෙවලා අද වෙනකන් එක රුපියලක් ගෙවලා නැහැ. අදට වරාය අධිකාරියෙන් ගෙවන්නේ. හැබැයි මෙහෙම විනාශයක් අපිට කරේ. අද යක්කර 5000 තුල අපි ආයෝජන ගේනකොට 185ක්ම මුදල් යන්නේ අද චීන සමාගම. අද එක පැත්තකින් චීනෙට බයිනවා, අනිත් පැත්තෙන් චීනෙට රට විකුණන්නේ. ඒ වගේම අපේ වරායවල් විකුණන්නේ කවුද කියලා ඔබතුමාලගේ හෘද සාක්ෂියෙන් අහන්න කියලා අපි ආරාධනා කරනවා. හැබැයි අද අපිට මේක දියුණු කරන්න ඕන. අද අපිට දියුණු කරන්න ඕන. අපේ රට දියුණු කරන්න ඕන. අද අපිට විශාල අභියෝග තියෙනවා. හැබැයි මේ අභියෝගත් එක වැඩ කරද්දී අද අපිට ශක්තියක් තියෙනවා. එක පැත්තෙන් අපිට පාර්ලිමේන්තුවේ
ඔබතුමයි කාලය අවසානයි.
ඒ වගේම එක පැත්තකින් මම ස්තුතිවන්ත වෙන්න ඕන හොඳ කණ්ඩායම ජනාධිපත්‍යව අපිට ලබා දීලා තියෙනවා. අගවැත්තුම ලබා දීලා තියෙනවා. ඒ ශක්තියත් එක්ක ඒ කණ්ඩායමත් එක්ක අපි ශක්තිමත් මේ ආණ්ඩුවේ සෞභාග්‍ය දැක්ම වැඩ පිළිල අපි සියලුම ද එකතු වෙලා සාර්ථක කරනවා. එතකොට අපිට පුළුවන් වෙනවා එදා ජනාධිපතිතුමා අගමැතිතුමා ඒ දැක්ක සිහිනේ යථාර්ථයක් බවට පත් කළා අපේ සංචාරක ව්‍යාපාරය ඇතුළු ගුවන් සේවය ඇතුළු මේ සියල්ලම සාර්ථක කළා අපේ රටට නැවත වතාවක් එදා 2014 වගේම දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙන රටක් බවට පත් කරගන්න බොහොම ස්තුතියි කතරගම
රෝහිත අබේගුණ වදන මෙතුමා
ගරු කථානායකතුමනි 2021 වර්ෂය සඳහා අයවැය විවාදය ක්‍රියාත්මක කරන වෙලාවේදී මේ පාර්ලිමේන්තුව ගැන දැඩි අවබෝධයක් තියෙන පරිණත කථානායකවරයෙක් හැටියට ඔබතුමා දන්න කාරණයක් මේ විවාදයේ වටිනාකම මේ විවාදය අපි කියන අයවැය විවාදයක් විපක්ෂයේ විවාදය කියන එක විපක්ෂයේ කාර්යභාරයක් මේ රටේ මහජන මුදල් වැඩි ලෙස වියදම් කරමින් විපක්ෂයේ කාර්යභාරයේ තමයි ඒ කාර්ක සභා අවස්ථාවල් වලදී ඒ විෂයපතයන් සම්බන්ධයෙන් තියෙන ගැටලු ප්‍රශ්න ආණ්ඩුවට පෙන්වලා දීලා ඒ කටයුත්ත ගැන මේ රටේ ජනතාව නියෝජනය කරන 225 දෙනාගේ වගකීමෙන් විපක්ෂයේ වගකීම ඉටු කළ යුතුයි මම අද මේ විවාදයේ ඉස්සෙල්ලා මම කනගාටු වෙනවා අද මේ විපක්ෂයේ වැටලා තියෙන තත්ත්වය දිහා බලලා මේ විපක්ෂය අද පාවිච්චි කරන්නේ මේ පාර්ලිමේන්තුව කසල ගොඩක් තත්ත්වයට පත් කරන්න ලෑස්ති වෙලා තියෙනවා. ඒ තත්ත්වයට පත් වෙලා ගරු කථානායකතුමා. අද සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සමගි ජනබලවේගයේ පක්ෂය හැසිරෙන විදිය ගැන දැක්කම විපක්ෂයේ සංවිධායකතුමා මම හිතුවා තමුන්නාංශගේ ඔය ඔළුවේ තියෙන තමන්ගේ ඔළුවේ තියෙන බල සුදු වෙලා තියෙන්නේ ඒකන පරිණත භාවයක් තියෙන කෙනෙක් හැටියට කිය මේ විපක්ෂයේ අද මේ වගේ අවසාන කතාවකදී අපි පාර්ලිමේන්තුවේ අවුරුදු 20ක් ගත කළා කරු කථානායකතුමනි අපි දැකලා තියෙනවා අපි විවාදවලදී අපි විපක්ෂයේ හිටියා පරිණත බුද්ධියක් තියෙන විශේෂ ගැන දන්න කෙනෙකුව තමයි අවසාන කතාව ලබා දෙන්නේ කාටද ලබා දුන්නේ මේ පාර්ලිමේන්තුවේ වර්ග දෙකක් ඉන්නවාද එකක් ඉන්නවා පිරිමි තව පැත්තක් ඉන්නවා කාන්තාව දෙගොල්ලෝ පිරිමි සහ ගෑනු හැබැයි දුන්නේ කාටද කතාව දුන්නේ කතාව කරන්න මේ පාර්ලිමේන්තුවේ තීන ගරුත්වය එහෙම් පිටින්ම පල්ලෙහාට දැම්මා මොකද්ද කරේ මෙතුමන්ලා වග කියන්න ඕන ඔය කතා කරපු මම නමවත් කියන්න කැමති නෑ ඔය කතා කරපු මන්ත්‍රීවරයා මේ රටේ අධිකරණයට හැල්ලු කිරීම කියන එක බරපතලම වරදක්. අපි පන්සලට යනකොට ඔළුව නමනවා. ගරු කථානායකතුමනි. උත්තරීතර පාර්ලිමේන්තුවට ඇතුළු වෙනකොට ගරු කරලා ඔබතුමාට ඔළුව නමන පාර්ලිමේන්තුවට. අධිකරණයට අපි ඔළුව නමලා තමයි ඇතුළු වෙන්නේ. එවැනි අධිකරණයක විනිසුරුවරු ඇතුළු මුළු අධිකරණ පද්ධතියම විනාශ කරලා හඬපට වලින් එළියට ආවම ඒ වගේ අයට නාම යෝජනා පත්‍රය අස්සම් කරන්න දෙනවා. විකෘති වෙලා රට එහෙමයි පටන් අරගෙන තියෙන්නේ. එනිසා ගරු කථානායකතුමනි මේ පාර් දැන් බැලුවා දැන් අපි මේ 225 න් නෙවෙයි කිසි කෙනෙකුව බන්ධනාගාර ගත වන හිරේ යනවට අපි කිසිසේත්ම කැමති නැහැ. අපි ඒක හෙලා දකිනවා. අපි හෙලා දකිනවා ගරු කථානායකතුමනි. නමුත් දිත්ත ධම්ම වේදනීය කර්මය කෙනෙකුට පරිසම් දෙන්න තිනකොට ඒක පේනවා. ප්‍රේමදාස ජනාධිපති ඉතිහාසයේ අපි දැක්කා මිනිසුන්ව ඝාතනය කිරීමේ වගකීම් බාරගත්තු කෙනෙක් ඇටියට දිට්ඨ ධම්ම වේදනීය කර්මය අපේ අස් ඉදිරියට පරිසම් දුන්නා. වැරදි මිනිසුන්ව හිරේ අරින්න දායක වෙච්ච මිනිස්සු, හිරගෙදර ඉන්න අහිංසක මිනිස්සු, ඒකට කැප වෙච්ච මිනිස්සු තමන්ගේම හෘද සාක්ෂිය කියවනවා දැන් මම හිරේ යන්න තියනවා කියලා. එනිසා මේ ගැන මතක් කරලා මම කිරියල්ල මන්ත්‍රීතුමාගෙන් ඉල්ලනවා ඔයිටවත් බුද්ධිමත් ඔබතුමා පරණත දේශපාලඥයෙක් ඇටියට කටයුතු කරන්න එහෙම නැත්නම් අපේ රටේ විපක්ෂය අද බංකොලොත් වෙච්ච තුට්ටු දෙකේ විපක්ෂයක් බවට පරිවර්තනය වෙලා තියෙනවායි කියන එක මතක් කරන්න ඕන තමුන්නාසෙට. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි දැන් බලන්න විපක්ෂය හරියට කොහෙද මෙච්චර ඉන්නේ. කොහෙ තනි වෙලා වෙලමැද්දි. මොනව කරන්න දීති. ඉතින් මෙයා මෙතුමාව හරි තියාගෙන දැන් මොනව කරන්න දොහොම ඉන්න. ඔව් තනි වෙලා. ඕක තමයි වෙන්නේ හැමදාම. ඒක තමයි මන් දන්නවා බොහොම හොඳයි ගරු කථානායකතුමනි අද විශේෂයෙන්ම අපේ වරායහ නාවික අමාත්‍යාංශය එවැගේම ගුදම් පහසුකම් බහලුම් මංගන වරාය සැපවුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය එවැගේම අපේ සංචාරක විශේෂාර සංචාරක අමාත්‍යාංශයත් එහි රාජ්‍ය අමාත්‍යාංශයත් වැය ශීර්ෂය සම්බන්ධයෙන් කතා කරන වෙලාව ගරු කථානායකතුමනි විශේෂයෙන්ම අපේ වරාය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අප අමාත්‍යාංශය සම්බන්ධයෙන් කතා කරනකොට අප අමාත්‍යාංශයේ යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එවැගේම නැව් සංස්ථාව එවැගේම වෙළඳ නාවික කාර්යාලය කියන මේ ආයතන සහ ඒ ආයතන හරහා පාලනය වෙන අනෙකුත් ආයතන සම්බන්ධයෙන් මේ විවාදයේදී කරුණු කීපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු කථානායකතුමනි අපි මහා මුහුදෙන් වටවෙච්ච දිවයිනක ජීවත් වෙන ජනතාවක් හැටියට වරාය කියන එක අපිට ඉතාම වැදගත්. ලෝකයේ අනිකුත් රටවල් එක්ක බලනකොට අපි ඉතාම වැදගත්. ඒ වගේම අපි නාවික කේන්ද්‍රස්ථානයක් ගූගුලේ පිහිටීම අනුව අපිට ඒ කේන්ද්‍රස්ථානයක උරුමයක් අපිට ලැබිලා තියෙනවා. ඒ උරුමය ලැබිලා ඉතිහාසයේ පටන් ලෝකයේ දියුණු වෙන්න ඉස්සෙල්ලත් අපි අහලා තිනවා විශේෂයෙන්ම කුලං හමනාතට යන අවස්ථාවල් වලදී අපේ තන නැංගුරම් පොලක් හැටියට ඉතිහාසයේ භාවිතා කරලා තියෙනවා. එවැනි තත්වයක් තුළ මේ පරාසය ඉදිරියට යද්දී විශේෂයෙන්ම සුදු මහත්වරු විසින් කොළඹට හදලා දෙන වරායක ජැටියක උරුමය ලබාගෙන ඉඳද්දී අපි කවුරු හොඳ දේ කරුවත් ඒ දේ හොඳයි කියන්න කවුරු වැරදි දේ කරුවත් වැරදි දේ වැරදි කියන්න අපිට කොන්දක් තියෙනවා. ලලිත් ඇතුළත් මුදලි හිටපු ඇමතිවරයා මේ වරාය ක්ෂේත්‍රයේ වෙනුවෙන් වැඩ කොටසක් කරපු කෙනෙක් කියලා අපි බොහොම අගයෙන් මේ වෙලාවේ මතක් කරනවා. එතුමා නාමයක් මේ වරාය ක්ෂේත්‍රයේ නාමයක් බවට පරිවර්තනය කළා කියලා කිව්වොත් මා නිවරදී. එවැනි නාමයක් මේ භූමි තලය තුළ මේ රට තුළ පොළොවේ පැලවෙන මිනිස්සුන්ගේ හදවත්වල තියෙන ඒ නාමයේ සන්නාමයක් බවට පත් කළේ මොන යුගයේද කියලා මං ගරු කථානායකතුමනි සිහිපත් කරනවා. ඒ සන්නාමයක් බවට පත් උනේ 2005 සහ 2015 කියන මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා මේ රටේ වගකීම බාරගත්තු කාලය තුළ. ඒ 2005-2015 තුළ ගරු කථානායකතුමනි අපි දන්නවා අපි මේ වරාය ක්ෂේත්‍රයේ එතුමා බාරගන්නකොට රට එතුමා බාරගන්නකොට එදා තිබුණේ අර මම කියපු සුදු මහත්තරුන්ගෙන් ලැබිච්ච ඇතුළත් මුදල ශ්‍රීමතානන් වැඩි දියුණු කරපු ජය බහලු පර්යන්තයේ විතරයි අපිට උරුමකමක් තිච්ච එකම පර්යන්තය. ඒ පර්යන්තයේ ගැඹුර මීටර් 13කට සමාන වෙන ලෝකයේ අද දිහා බලනකොට විශාල නැව් ඒ පර්යන්තයට එන්න පුළුවන්කමක් නොමැති ඒ වෙලාවට තිබුණු නැව් වලට එන්න පුළුවන්කමක් තිබුණු පර්යන්තයක් ඇරිට තමයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ තිබුණේ ගරු කථානායකතුමනි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා තීන්දුව ගන්න නායකයෙක් හැටියට යුද්ධය අවසන් කරන්න තීන්දුවක් ගත්ත වගේ ගරු කථානායකතුමනි නාවික කේන්ද්‍රස්ථානයක් බවට හැම වෙලාවෙම වාචිකව එහෙම නැත්නම් යම් විදියට රටට කිය කිය ඉන්නවා මේ වෙනුවට මේ නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. ඒක තුල තමයි ගරු කථානායකතුමනි අපි විශේෂයෙන්ම අර ගෝල්පේස් පිටිය ගාවට යනකොට අර කථානායකතුමනි මූද එක පාරටම අපිට පේනවා මහා දිය කඩනයක් ඉදිවෙනවා. එදා මම ඒ ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ව්‍යාපෘති අමතිවරය හැටියට මට එතුමාට ඒකට දායක වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ දායකත්වයේ තුල අපිට පුළුවන්කමක් ලැබුණා ගරු කථානායකතුමනි එදා අර JCT පර්යන්තය විතරක් තිබුණු අපිට මීටර් 5200ක් දිග දිය කඩනයක් මූද ඇතුළට අරගෙන යන්න දිය කඩනයක්. ඒ දිය කඩනයේ ඇතුළත් දිය කඩනයේ තුලින් අපිට පුළුවන්කම ලැබුණා ගරු කථානායකතුමනි ඒ ඇතුළත් කිරීම තුල ඇමරිකන් ඩොලර් මිලියන් 300ක් මේ වියදමක් හැටියට අපිට කරන්න. ඒ තුල අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ දිය කඩනය අපි එදා තීන්දුවක් අරන් හැදුවට පස්සේ ගරු කථානායකතුමනි අර අභියෝගය අපි ඉදිරියේ තිබුණා. අපට අවශ්‍ය කළා තිබුණා ගැඹුරෙන් වැඩි ද්‍රෝණිය වැඩි පැමිණෙන විශාල නැව්වලට අවශ්‍ය කරන පහසුකම් සලසන්න. ඒ අනුව තමයි අපි එදා ඔය CICT කියන පර්යන්තය හදන්න පුළුවන්කම ලැබුණේ ගරු කථානායකතුමනි. ඒ පර්යන්තය අපට ලැබුණා. ඒ පර්යන්තයේ චීන සමාගමක් සමග මොකද හේතුව අපි ඩොලර් මිලියන් 300ක් ණයක් අරගෙන තිනවා. තව අපිට ණය වෙන්න බෑ. අපි ආයෝජකයෙකුට අඬ ගැව්වා. චීන සමාගම ආවා. චීන සමාගම ඇවිල්ලා 185ක් 115ක් හැටියට ඒ පර්යන්තයේ වැඩ ආරම්භ කරා ගරු කථානායකතුමනි. පර්යන්තයේ සම්පූර්ණම හැදුවේ සමාගම තුලයි. සම්පූර්ණ වියදම ඒ සමාගම තුලයි. අද මේ වන විට ගරු කථානායකතුමනි අපි ඒ තුලින් ඩොලර් මිලියන් 180ක් මේ වන විට වරායට ලබාගෙන තියෙනවා. ගරු කථානායකතුමනි මේ දියකඩනය හදලා CICT පර්යන්තයේ හැදීමේ ප්‍රතිඵලයක් තමයි ගරු කථානායකතුමා දකින මේ පැත්තේ තියෙන වරාය නගරයේ පෝට් සිටි. අපේ භූමියට එකතු වෙච්ච නව බිමක් හැටියට ඇවිල්ලා ලෝක ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා. ඒ වගේම අද මේ සභාවේ කතිකාවට නැඹුරු වුණ මන්ත්‍රීවරු සාකච්ඡා කරපු ECT පර්යන්තය නැගෙනහිර පර්යන්තය අපට ලැබුණෙත් එදා මහින්ද රාජපක්ෂ ඇමැතිතුමා ගත්ත තීන්දුවක් මත. එහෙමනම් මේ තීන්දුව නොගත්තනම් ගරු කථානායකතුමනි 2005 අවුරුද්දේ 2007 අවුරුද්දේ දියකඩනයක් හදන්න CICT පර්යන්තය හදන්න තීන්දුව නොගත්තනම් අද අපිට මගේ මිත්‍ර මන්ත්‍රීවරු සමහර අය කිව්වා ලංකාවට මේ කොවිඩ් තත්ත්වය තුළ එන නැව්වලට අපිට ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න බැරුව නැව් හැරිලා ගියා කියලා. ඔව් කථානායකතුමනි කොවිඩ් තත්ත්වය තුළ නැව් කීපයක් හැරලා යන්න වුණා. ඒ හැරලා යන්න වෙච්ච සාධකය මොකද්ද කරු කථානායකතුමනි? ඒ සාධකය තමයි එදා මහින්ද රාජපක්ෂ ඇමැතිතුමා ගත්ත තීන්දුව. ඒ තීන්දුව තමයි අපි කියනවා මද වෙසල්ස්. එම නැත්තම් ප්‍රධාන නෞකා පැමිණීම. ඒක නැපිනේ තීන්දුව නොගත්තනම් ගරු කථානායකතුමනි අපිට එන්නේ අර JCT පර්යන්තරේ යන කුඩා නැව් විතරයි. එහෙමනම් අපිට නැව් වෙනකන් JCT පර්යන්තර බලාගෙන ඉන්න වෙනවා. අපි එතන බහලු මෙහෙවන්න බලාගෙන ඉන්න වෙනවා. අපේ මාර්ගය යන නැව්වට අතවනන්න වෙනවා නඩ ගහලා. ඒ තත්වයක් ඇති වෙනවා. නමුත් අද ඒ තත්වය ඇති වෙන්නේ නැති වෙන තත්වයට පත් කළා එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ කාලය මම කියන ස්වර්ණමය යුගයක්. ඒක ඇති කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. මම කිව්වා වගේම ඒකේ අවාසනාවන්ත යුගය 2015 ආරම්භ වෙනවා. 2015 ආරම්භ වෙනකොට ගරු කථානායකතුමනි අද නැගෙනහිර පර්යන්තය ගැන කතා කරනවා. නැගෙනහිර පර්යන්තය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ එදිය කඩණෙන් එක්තරා කොටසක් වැඩනිම කරනවා අපි. වැඩනිම කරලා ඒකට අවශ්‍ය කරන දොඹකරවලට ප්‍රසම්පාදන කමිටුව පත් කළා. ඒකෙත් වැඩනිම කරනවා. ඉරියල්ල අමති මන්ත්‍රීතුමනි අහගෙන ඉන්න. ඔබ හිටපු 2015 ආණ්ඩුවේ කළ මෙහෙවර තමයි දැන් මං එන්නේ. ඒ පර්යන්තයට අවශ්‍ය කරන දොඹකර පර්යන්තය හදලා අවසන් කළ කොටසක් දොඹකර ටික ගෙනල්ලා දොඹකර ටික ගේන්න සියලු ක්‍රමවේදයන් භාවිතා කළා තිද්දී යහපාලන ආණ්ඩුව බලයටපත් වෙනවා. පත් වෙච්ච ගමන්ම පළමුවෙන්ම කරන්නේ මොකද්ද? අර දොඹකර ටික අහෝසි කරනවා ගරු කථානායකතුමනි. ගේන්න අනුම කරමු දොඹකර අහෝසි කරනවා. හරිද කිරියල්ල ඇමතුමනි? ඒ කැබිනට් එකේ හිටියද? ඇහෙන්නේ නැහැ. පේනවද? පේනවද? පේන්නෙත් නැහැ. අඳගොළු බිහිරි මඩ මේ වගේ. එතකොට මේ කැබිනට් එකේ හිටියා. ඒක නව මේක වෙන කරනවා. හිටියා නේද ඔබතුමා? හිටියා. අඩු ගානේ කමක් නැහැ දොඹකර ටික නවත්තුවා නම්. හරි. අපේ ආණ්ඩු වෙන්නේ මේක අනුම් කරේ. ඒ නිසා නවත්තන්න. නවත්තුවා නම් මොකද්ද කරන්න ඕන කථානායකතුමනි? ඒ අය ප්‍රසම්පාදනයක් කළා දොඹකර ගේන්න ඕන. අවුරුදු එකමාරක් යනවා දොඹකරයක් හදන්න. අනුම් කරාට පස්සේ ගරු කථානායකතුමනි දොඹකර ටික ගේන්නේ නැහැ. අවුරුදු 5ක් ECT පර්යන්තය මූදේ රළ ගහනවා. අර පර්යන්තයට රළ හැපිලා යනවා. අපිට හම්බ කරන්න තියෙන මුදල් ටික අපිට අහිමි කරනවා ගරු කථානායකතුමනි. අපිට අහිමි කරන මුදල ගරු කථානායකතුමනි 2015 ජනවාරි 8 වෙනිදා ඉඳන් මේ වන විට නගනීර පර්යන්තය ක්‍රියාත්මක නොකිරීම තුල අපිට අහිමි කරන මුදල ඍජු දායකත්වය තුල ඇමරිකන් ඩොලර් මිලියන් 315ක් යහපාලනයෙන් මේ රටට අහිමි කරනවා. යහපාලනේ මේ රටට අහිමි කරන ගරු කතානායකතුමනි. ඒ කරපු දෙයක්. තර ඒ தත්වය තුල ඒක අහිමි කරලා ඊට පස්සේ තව දෙයක් කරන ගරු කතානායකතුමනි. අර JCT පර්යන්තයට අවශ්‍ය කරනවා. ඒ JCT පර්යන්තයට සාමාන්‍ය නැව් දෙකක් ආවම එකක් කරන්න බෑ නැව හරවන්න ඕන බඩු ගන්න. එනිසා ඒ පර්යන්තයේ දික් කරන්න ඕන. ඒකට දොඹකර තුනක් තව අලුතෙන් ගේන්න ඕන. මොකද්ද කරන්නේ යහපාල ලාණ්ඩුව? ඒකට ඒක වගකීම බාරගෙන ප්‍රසම්පාදනය පටන් ගන්නවා. එක පැත්තකින් අර ටර්මිනල් එක පර්යන්තයේ දික් කරන වගකීම, ඒක පුරවීමේ වගකීම. දෙවැනි එක ක්‍රේන්ස් තුනක් එහෙම නැත්නම් දොඹකර තුනක් ගේන එකේ වගකීම. ප්‍රසම්පාදන කමිටු දෙකම එකට ක්‍රියාත්මක වෙනවා. එකට ක්‍රියාත්මක වුණාට පස්සේ ගරු කතානායකතුමනි අර පර්යන්තය හදන එක නවත්තනවා. දොඹකරගේ එක ක්‍රියාත්මක වෙනවා. දොඹකර ටික එනවා ගරු කතානායකතුමනි ලංකාවට. එනකොට පර්යන්තේ නෑ ගරු කතානායකතුමනි. අනේ හෙණ්ඩුව අරගෙන අලිය නෑ. හෙණ්ඩුව මෙහෙ ගෙනල්ලා අලිය නෑ. දැන් අලියත් නෑ. වෙච්ච දේකුත් නෑ මේගොල්ලන්ට. හැබැයි මේගොල්ලන්ට මේ වුණාට කමක් නෑ. අපේ රටට වෙච්ච අහේනිය. ඒ දොඹකර තුන තමයි අර නැගෙනහිර පර්යන්තයට ගෙනාවේ. නැගෙනහිර පර්යන්තය දැන් නවත්තලා තියෙනවා. ගරු කතානායකතුමනි බලන්න රටට කරලා තියෙන අපරාධේ. අපට සිද්ධ වුණා ඒ සමාගම නඩු දාන්න ලෑස්ති වුණා වරාය අධිකාරියට. අපි සමාගමට කතා කරලා කිව්වා ඒක කරන්න එපා. අවුරුදු තුනක් අපි කතා කරලා කියලා පහුගිය සතියේ මටත් රාජ්‍ය අමාත්‍යවරයාට පුළුවන්කම ලැබුණා. අර ජයබහලු පර්යන්තයේ පස්වෙනි අදියරේ වැඩ මහින්ද රාජපක්ෂ යුගයේ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනපතිගේ යුගයේ ආරම්භ කරන්න පුළුවන් වුණයි කියන එක බොහොම වගකීමකින් මතක් කරනවා ගරු කතානායකතුමනි. ඉතින් මෙන්න මේ தත්වය තුල අපිට පුළුවන්කම ලැබුණා මේ தත්වය ඇති කරන්න. ගරු කතානායකතුමනි දැන් කියාගෙන යනවා දැන් මේ එක ක්‍රමවේදයන් ටික කතා කරගෙන යනකොට ගරු කතානායකතුමනි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ආරම්භ කළේ එක පැත්තකින් නගනීර පර්යන්තය CICT පර්යන්තය එවැගේම අපි ලබන අවුරුද්ද වෙනකොට අලුතෙන් ඉදිකරන බටහිර පර්යන්තය මේ සියල්ලම වගේම තමයි අර මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය ගරු කතානායකතුමා මම ඒ ගැන වැඩි කතා කරන්න එක දෙයක් ඔබතුමාට මතක් කරනවා ගරු කතානායකතුමනි යහපාල ආණ්ඩුව බලයට ආපු ගමන් කියපු එකම දෙයක් තමයි සුදු අලියෙක් මේ හම්බන්තොට වරාය කිසිසේත්ම ලාභ ලබන්නේ නැති දෙයක් කියලා. ඒක තමයි යහපාල ආණ්ඩුව එහෙම නැත්නම් UNP එකේ ක්‍රමවේදය. අර ඒ ක්‍රමවේදය කියලා කියන්නේ පළමුවෙන්ම රටට මතයක් ඇති කරවනවා මේක පාඩු ලබන දෙයක්. විකිණීමට අවශ්‍ය කරන පසුබිම හදා ගන්නවා. ඒක හදාගෙන කියනවා මේක විකුණනම ණය බර අඩු වෙනවා කියලා ගරු කතානායකතුමනි. එහෙම කියලා කිසිම හිරිකිතක් නැතුව කොටස් වශයෙන් බලනකොට සමාගම් දෙකක් හදලා ඒ සමාගම් දෙකෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට සොච්චන් විදියට සමාගමේ කොටස් ටික තියලා සාමාන්‍ය එළදෙනෙක් ගත්තම ගරු කතානායකතුමනි එළදෙනගේ පිටිපස්ස පැත්තනේ හොඳ කිරි ටික එන්නේයි ගොම ටික එන්නේ. වෙයි ඉස්සරහා පැත්තනේ කවන්න ඕනේ. ඒ වගේ මේ සමාගම් දෙකේ කවන පැත්ත දෙනවා අපිට 51%. අපිට අර ආදායම් ලැබෙන පැත්තෙන් අපිට තියෙනවා 15% විතර සොච්චමක්. 99 අවුරුදු බදු දෙකකට දෙනවා ගරු කතානායකතුමනි. 99 අවුරුදු බදු දෙකකට දෙනවා. දුන්නත් හරි ඒකත් තිබුණකෝ ගරු කතානායකතුමනි. දෙන වෙලාවේ රටට කෑගහලා කියනවා මෙතුමගේ නායකයා මෙතුමත් කෑගහලා කියනවා. මොකද්ද කියන්නේ? අපි මේක දීලා ඒ මුදල් ටිකය අරගත්තු ණය ටික අවසන් කරනවා ගරු කතානායකතුමනි. ඒක ඒ සම්බන්ධයෙන් චීන සමාගම දෙනවා ඇමරිකන් ඩොලර් මිලියන් 973ක්. ඇමරිකන් ඩොලර් මිලියන් 973ක් ගරු කතානායකතුමනි. කැබිනට් පත්‍රිකාවකින් කියනවා වරාය විසින් ණය ගෙවන්න එපා අපි මේක ගෙවනවා කියලා. කියලා කැබිනට් පත්‍රිකාව අනුමත කරගෙන අර ඩොලර් මිලියන් 973 මහා භාණ්ඩාගාරයේ තැන්පත් කරනවා ගරු කතානායකතුමනි. මම අහනවා කිරියල්ල මගේ මිත්‍ර මන්ත්‍රීතුමනි එක ඩොලර් මිලියන් 973න් අපි චීන එක්සිම් බැංකුවෙන් තමයි ණය ගත්තේ වරාය හදන්න ගරු කතානායකතුමනි. මම මෙතුමගෙන් ප්‍රශ්න කරනවා දැන් රුපියල් ඩොලර් මිලියනයක් නෙවෙයි එක ඩොලර් එකක් එක රුපියලක් රුපියලක් චීන එක්සිම් බැංකුවට දුන්නනම් දුන්නු දවස කවදාද කියලා. අදත් ප්‍රශ්නයක් මේ ඩොලර් මිලියන් 973 භාණ්ඩාගාරයේ තියලා මොන වටද වියදම් කරේ කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. ණය බර එහෙමමයි. ණය බර අඩු වෙලා නැහැ, ණය එහෙමම තියෙනවා. හැබැයි මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මුදල නැහැ. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, ඒක ක්‍රියාත්මක කරනකොට හොඳ හොඳ වැඩ වෙලා තිනවා. අපි තිබුණා, අපිට තිබුණා කොල කොල, විශේෂයෙන්ම හම්බන්තොට බංකරින් හම්බන්තොට අපිට ඕන කරලා තිබුණේ නැව් වලට තෙල් සැපීමේ වගකීම කරන්න. ඒකට අවශ්‍ය කරන අපි තෙල් ටැංකි සංකීර්ණය හදලා සියල්ල කරලා තිබුණා. අපි ඒකට ගන්නවා ණය මුදලක් ගන්නවා. ඒ තෙල් ටික ගේන්න ගරු කතානායකතුමනි, අපි ඒ ණය මුදල ගන්නේ අපි ඒ ණය මුදල ගන්නවා ගරු කතානායකතුමනි, හතන් නැෂනල් බැංකුවෙන් ඩොලර් මිලියන් අපි ගන්නවා 24ක්. ඒ ඩොලර් මිලියන් 24 අරගන්නේ තෙල් වලට අරගෙන මේක ක්‍රියාත්මක කරන් යනකොට ගරු කතානායකතුමනි, මුළු වත්කමම එහෙම් පිටින්ම අර සමාගම්වලට ලබා දෙනවා. සමාගම්වලට ලබා දෙනකොට ටැංකි ටිකක් දෙනවා, සංකීර්ණයක් දෙනවා, වරායක් දෙනවා. ගත්තු ණය ටික වරායට ඉතුරු කරනවා ගරු කතානායකතුමනි. බලන්නව ගරු කතානායකතුමනි, මේ වගේ හොඳ භාණ්ඩ කොහෙන්ද හොයාගන්නේ? හොයාගන්න පුළුවන්ද මේ වගේ ආණ්ඩුවක්? දෙවි හාමුදුරුවනේ, මේගොල්ලෝ මේ මෙහෙම පරිපාලනය කොහොම හොඳට කරලා තිනවද? එහෙමනම් ඒක වික්කනම් ඒ ණය බරත් එතන දුන්නනම් මොකද වෙන්නේ? දැන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සිද්ධ වෙලා තිනවා, නඩු දාලා තිනවා අපිට, අධිකරණයට අපිව ගෙනියලා තිනවා ඩොලර් මිලියන් 24කට අපි අද වග කියන්න ඕන. මේක තමයි මේ අපිට යහපාලන ආණ්ඩුව ලබා දුන්නේ. අර කතානායකතුමනි, මම බලාපොරොත්තු වෙනවා මේ විෂය භාර අමාත්‍යවරයා හැටියට විශේෂයෙන්ම අපිට ලොකු වගකීම් ටිකක් ඉටු කරන්න තියෙනවා. ඒ වගකීම් තුළ තමයි අපිට අපි ඉන්න තත්ත්වයේ ණය තත්ත්වය ඔබතුමාට මතක් කරන්න ඕන. 1987 දී ලලිත් ඇතුළත් මුදලි ගරු ඇමතිතුමා ලබා ගන්නවා යෙන් වලින් ණය, ගරු කතානායකතුමනි. එතුමා යෙන් වලින් ණය ලබා ගන්නවා එදා 87 යෙන් එකක මුල මිල 7.12යි කතානායකතුමනි. අද දවස වෙනකොට යෙන් එකක මිල 1.783යි. එදා 7.12ට ගන්න යෙන් එක 1.83ක් බවට පත් වෙනවා ගරු කතානායකතුමනි. ඒ තත්ත්වයේ තුල ගරු කතානායකතුමනි, අපි මේ ගත්තු ණය ගෙවලා ඉවර වෙන්නේ ගරු කතානායකතුමනි JCT පර්යන්තයට. මේ යෙන් වලින් ගත්තු ණය ඉවර වෙන්නේ ණය වර්ග 8ක් ගන්නවා. 2029 එකක් ඉවර වෙනවා, 2030 එකක් ඉවර වෙනවා, 2036 එකක් ඉවර වෙනවා, 2039 එකක් ඉවර වෙනවා ගරු කතානායකතුමනි. ඒ කියන්නේ දැනට මේ වන විට අපි ගෙවන් ඇවිල්ලා තියෙනවා අවුරුදු 33ක්, ඉස්සර අවුරුදු 19ක් ගෙවන්න තියෙනවා කතානායකතුමනි. එතකොට දැන් තත්ත්වය එදා 7.12යි, අද 1.783යි, 2039 දී කීයක් වෙයිද කියලා කතානායකතුමනි හිතා ගන්න පුළුවන් වෙයි නේද? දැන් එදා මේ ගත්තු ණය වලින් ගත්තු දොඹකර සහ ඒ සියලු දේවල් යකඩවලට විකුණලා ඉවරයි ගරු කතානායකතුමනි. යකඩවලට විකුණලා ඉවර වෙලත් 2039 වෙනකන් ණය අරගන්නවා අපි. පහුගිය ආණ්ඩුව නැගෙනීර පර්යන්තයට මොකද්ද කරන්න හැදුවේ? අර වගේම වැඩක් තමයි ගරු කතානායකතුමනි. නැගෙනීර පර්යන්තයට කරන්න කියන්නේ මොකද්ද? ජපානය සමග ඉන්දියාව සමග ඒ හවුල් සමාගම් වලටත් එන්න කියලා ජපානයෙන් ණයක් ගන්න ලෑස්ති වෙනවා. ඩොලර් මිලියන් 600ක් ඕන ගරු කතානායකතුමනි, ECT පර්යන්තයේ නැගිටිර පර්යන්තයේ සියලු වැඩ අවසන් කරන්න. ඩොලර් මිලියන් 600ක්. ඒ 600 ණය ගන්න ලෑස්ති වෙනවා. ඒ කියන්නේ තව પરම්පරා 3-4ක් ණය කරන්න. තව પરම්පරා 3-4ක් ණයකරුව බවටපත් කරන්න ලෑස්ති කරන්න හැදුවේ ගරු කතානායකතුමනි. ඒක තමයි ගිවිසුමක් අස්සම් කරනවා. මෙතුමාල්ලා කා එක්කද අස්සම් කරන්නේ? ඉන්දියාව සහ ජපාන එක්ක ගිවිසුමක් අස්සම් කරනවා. ලංකා දේශපාලන ඉතිහාසයේ අස්සම් කරපු රාජතාන්ත්‍රික ගිවිසුම් වල හැම ගිවිසුමකටම තියෙනවා ඒ ගිවිසුම අවසන් වෙන දවසක්. හැබැයි එකම ගිවිසුම අවසන් නොවන එකම ගිවිසුම මේ ගිවිසුම් බවට පත් වෙනවා. අපිට වැය රටවල් එක්ක රණ්ඩු වෙන්න යන ගරු කතානායකතුමනි, අපි හිත හොඳකම අවශ්‍යයි. අපේ කලාපයේ ඉන්න රටවල් එක්ක අපි ඔවුන් එක්ක සාකච්ඡා කරනවා. අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා දැක්මක් ඇතුව වැඩ කරන නායකයෙක් හැටියට පරණත දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් අපේ රජයත් අපි තීන්දුව කරන්නේ අපි එක සත පහක ණයක් ගන්නෙ නෑ. තව ණය වෙන්න බෑ අපිට. වරාය අධිකාරියේ හම්බ කරන මුදල් වලින් 25% අපි ණයකරුව බවට පත් වෙලා තියෙනවා. ඒ ණය නැවත ණයකරුවෙක් වෙන්න බෑ කරු කතානායකතුමනි. මේ ණය ගත්තොත් ගරු කතානායකතුමනි ECT පර්යන්තර ඒ කියලා ණය ගත්තොත් ගරු කතානායකතුමනි මාසයකට අපි ගෙවන්න වෙනවා නගිරීර පර්යන්තයට අපි නගිරීර පර්යන්තය හදන්න ගත්තොත් රුපියල් බිලියන 110ක් ගෙවන්න සිද්ධ වෙනවා ගරු කතානායකතුමනි. ඒ වගේම අපිට මේවා මේක ක්‍රියාත්මක කරනට වැඩිය අපි තීන්දුවක් ගන්නවා ආයෝජකයෙකුට අපි එන්න කියලා කියනවා. අපි ආයෝජකයෙකුට අඬ ගන්නවා. 51%ක් අපිට අපේ අයිතිය තියාගෙන ආයෝජකයෙක් ගෙන්නලා අපි මේ වගකීම ඉටු කරනවා. ඒ තුලින් අපි ආදායම් ලබනවා. ලෝකයේ ප්‍රධාන නව සමාගම් එක්ක අපේ ගනුදෙනුව ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපි කිසිසේත්ම ණය බරක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් මේ එහෙම් පිටින්ම රට විකුණගෙන කාලා මේක එහෙම් පිටින්ම කරන්න තියෙන සියලුම දේවල් කරලා දැන් කියනවා ගිහිල්ලා ECT එක අපි විකුණන්න යනවා කියලා. දැන් කතා කරලා කියන්න. මෙතන ඉන්න ගිරියල්ල මන්ත්‍රීවරයා විතරයි ඉන්නේ. අද තිබුණා කතා කරලා කියන්න. කොහමද අපි විකුණන්නේ කියලා පෙන්නන්න. පෙන්නන්න අපි විකුණන විදිය මොකද්ද කියලා. අපි කවදාවත් එකක් කියනවා අපි හොර රහසේ එහෙම කිව්සුම් ගහන ආණ්ඩුවක් නෙවෙයි. අපේ ප්‍රතිපත්තිය තමයි මේ රටේ බින් අඟලක් කිසි කෙනෙකුට විකුණන්නේ නැහැ කියන එක බොහොම ගෞරවයෙන් අපි මේ වෙලාවේ සිහිපත් කරන ගරු කතානායකතුමනි. ඒක තමයි අපේ වගකීම. අපි අලුත් ආදායම් මාර්ග ගැන හිතන්න ඕන ගරු කතානායකට. අපිට සිද්ධ වෙනවා ශ්‍රී ලංකා වරාය අපේ අමාත්‍යංශයේ හැටියට ආදායම් හොයලා දෙන්න. ඒකට ජනාධිපතිතුමා මගෙනුත් මගේ රාජ්‍ය අමාත්‍යතුමාගෙනුත් අපේ අමාත්‍යංශයේ ලේකම්තුමාලා සභාපතිතුමා නිලධාරීන්ගෙන් ඇතුළු සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක. ගරු කතානායකතුමනි ඔබතුමා දන්නවා අද අපේ රටේ විශේෂයෙන්ම මැදපෙරදිග ඉන්න අපේ අම්මලා අපේ සහෝදරියෝ ගිහිල්ලා මැදපෙරදිග කාගේ හරි ගෙදරක වැඩ කරලා බොහොම කම්කරු රැකියාවක් කළා බොහොම සොච්චම් මුදලක් තමයි ලංකාවට පවුල් ජීවිත එවන් හානි වෙනවා ඔබතුමා දැකලා තියෙනවා. ඒ පවුල් විනාශ වෙනවා දැකලා තියෙනවා. ගරු කතානායකතුමනි විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන අපේ රට මේ නාවික ක්ෂේත්‍රයේ නව ආදායම් ක්‍රමවේදයක් වෙද අපි හිතලා තියෙනවා. ඒ තුල ගරු කතානායකතුමනි මුළු ලංකා ලෝකයේම මුළු ඉන්න නාවිකයන් ප්‍රමාණය මිලියන 1.6යි. ලක්ෂ 16ක් ඒ සේවයේ ඉදලා ඉන්නවා ගරු කතානායකතුමනි. මේකෙන් ගරු කතානායකතුමනි අපේ ශ්‍රී ලංකාවෙන් මේ නාවිකයෝ ඉන්නේ 16,000ක් පමණයි. හැබැයි මේ 16,000 ගරු කතානායකතුමනි අපේ ආණ්ඩුවත් තිබිච්ච ආණ්ඩුවත් කිසිම ආණ්ඩුවක් විසින් මේ නාවිකයන්ව එතෙන්ට යවන තත්වයට පුහුණු කළා. ඒ නව සමාගම් සාකච්ඡා කරලා එහෙම ලබා දීලා නෙවෙයි ගරු කතා. හැබැයි මේ ඉන්න 16,000 ගරු කතානායකතුමනි අපිට ඩොලර් මිලියන් 300ක් හොයලා දෙනවා 16,000ක් විසින්. ඩොලර් මිලියන් 300ක් අපිට ආදායම් හොයලා දෙනවා. දැන් මේ තුල අපි කල්පනා කරා ගරු කතානායකතුමනි මේවා වැටුප් තලය ගැන බැලුවා අපි. අවම කම්කරුවෙක් සාමාන්‍ය ඕ ලෙවල් වලත් අවශ්‍ය වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. ඒ කම්කරුවගේ වැටුප නවක සේවය කරනකොට ඩොලර් 1000ක් ඔහුට හම්බ වෙනවා ඇමරිකන් ඩොලර් 1000ක්. අද සාමාන්‍යයෙන් 187,000ක් විතර හම්බ වෙනවා ඔහුට පඩිය ගරු කතානායකතුමනි. ඔහුගේ ඉහළම ඔහු කපිතාන්වරයෙක් දක්වා යනකොට ඔහුට ඩොලර් මිලියන් 10,000ක් හම්බ වෙනවා මිලියන් 2ක් ලක්ෂ 20ක් පමණ වැටුපක් ලබන්න පුළුවන් ගරු කතානායකතුමනි. අද මේ ක්ෂේත්‍රය තුල ගරු කතානායකතුමනි චීනය ඔවුන්ගේ ලක්ෂ 600ක්සේ ඉන්නවා. ඒ වගේම පිලිපීනයේ ඉන්නවා 450,000ක්. එතකොට ලංකාවේ ඉන්නේ 16,000යි. ගරු කතානායකතුමනි මහපොළ අපේ අතුලත් මුදලි අමාත්‍යතුමා විසින් පුහුණු මධ්‍යස්ථානයක් ඇති කරා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අපි බලාපොරොත්තු වුණා අපි මේ වැඩපිළිවෙල හදලා මේ ජනවාරි මාසේ පළවෙනිදා ඉඳන් මේ රටේ අහිංසක රැකියාවල් බලාපොරොත්තු වෙන දරුවන්ව ගෙනල්ලා මේ නාවිකයන් හැටියට පුහුණු කරලා වෙළඳ නාවික අංශයේ නව සංස්ථාව වරාය අධිකාරිය සහ පෞද්ගලික අංශයත් මේකට අපි දායක කරගන්නවා. මොකද හේතුව හොඳ ප්‍රමිතියෙන් යුතු කම්කරුවෙක් හදන්න ඕන. ප්‍රමිතියෙන් යුතු නාවිකයෙක් හදන්න ඕන. අපි ඉලක්ක කරනවා ගරු කතානායකතුමනි අනිවාර්යයෙන්ම නව ආදායම් මාර්ගයක් හැටියට 50000ක් දක්වා 16000 50000ක් දක්වා මේ නාවිකයන් බිහිකිරීමේ වැඩපුළට එකතු වෙන්නේ. මෙන්න මේ වගකීම අපි කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට ඩොලර් මිලියන් 300ක් හම්බ කරන මේ ප්‍රමාණය ඩොලර් බිලියන් 1ක් දවට පරිවර්තනය කරන්න ලෑස්ති වෙනවා. මේ හුඟක් වෙලාවට මේ මන්ත්‍රීවරු අපෙන් අහනවා රැකියාවක් නැද්ද? ගම්වල ඉන්න අහිංසක දරුවෙකුට මේ රැකියාව උත්පාදනය කර දීමේ වැඩපිළිවෙල ගැන අපි හිතලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒක අපේ වගකීමක් අපි ඒ ඉටු කරන්න ඕන. ගරු කතානායකතුමනි ඒ විතරක් නෙවෙයි. අපි බලාපොරොත්තු වෙනවා අපි වැඩිපුර හම්බ කරන්නේ අපේ වරාය ක්ෂේත්‍රයේ වැඩි ආදායමක් අපි ලබන්නේ ප්‍රතිඅපනයනේ. ප්‍රතිඅපනයනේ තමයි අපේ වැඩිපුර ආදායමක් ලබන්නේ. ප්‍රතිඅපනයනයට අවශ්‍ය කරන ඉතාම හොඳ මධ්‍යස්ථානයක් බවට පත් වෙනකොට මේ වරාය ක්ෂේත්‍රය තුල ගරු කතානායකතුමනි අපි බලාපොරොත්තු වෙනවා ලොජිස්ටික් හබ් එහෙම නැත්නම් වරාය පරිශ්‍රයේ තුලම මේ දියුණු තාක්ෂණයේ සහිත ගබඩා පහසුකම් ඇති කර දීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒකට අවශ්‍ය කරන අගය එකතු කිරීම ප්‍රතිඅපනයනයට අවශ්‍ය කරන අගය එකතු කළා ඒ භාණ්ඩ ප්‍රතිඅපනයන කිරීමේ වැඩපිළිවෙලට අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි ඔබතුමාගේ දකුණු පළාතේ අපි දන්නවා ගාල්ල වරාය කියලා කියන්නේ ඉතාමත්ම සංචාරක පුරවරයක් සංචාරක ඇද ගැනීමක් තියෙන ඉතාමත්ම හොඳ ස්ථානයක්. අපි මේ දියකඩනේ ඉදිරියට හදලා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මගී නෞකා ගේන වැඩපිළිවෙලට ගෙනල්ලා ඒ වගේම යාත්‍රාංගන නවක වරායක් යට දිනු කළා සංචාරක වරායක් බවට දිනු කරන්න අපි බලාපොරොත්තු වෙනවා ගරු කතානායකයන්. කංකසන්තුරේ වරාය ගැන කතා කරා. මේ මන්ත්‍රීතුමා උපදේශක කාරක සභාවට ඇවිල්ලා ඉල්ලීමක් කරා කංකසන්තුරේ වරාය සම්බන්ධයෙන්. අපි සාකච්ඡා මේ වෙනකොටත් වැඩ ආරම්භ කළා තියෙනවා. අපි මේ ජැටිය තව ටිකක් ටර්මිනල් එක දික් කළා. අපි දන්නවා සමහර වෙලාවට කොළඹ ඉඳලා සිමෙන්ති කොට්ටේ ප්‍රවාහණය අපි ගොඩබිමින් තමයි සිමෙන්ති කොට්ටේ යාපනයට අරගෙන යන්නේ. අපි කම්බි කූර අරගෙන යන්නේ ගොඩබිම දක්වා. හැබැයි අපිට එතන වරාය දිනු කරන්න ඕන වරායක්. දිනු කරන්න ඕන. හමුන්නාසරගේ අපේ අතර තියෙන මේ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ මේවා. අධිවේගී මාර්ගය යන්න ඕන යාපනයට. අධිවේගී මාර්ගයේ නැගෙනහිර හරහා යන්න ඕන. ඒ ප්‍රදේශවල වැඩි දියුණු වෙන්න ඕන. හැබැයි ඒක වැඩි දියුණුුනේ නැහැ. ගරු සහෝදර මන්ත්‍රීවරුනි. වැඩි දියුණුුනේ නැහැ. මහගෙන හිටියා අපේ සහෝදර මන්ත්‍රීතුමා පාසමාණික මන්ත්‍රීතුමා තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා කතාවේ හොඳ දේවල් තිබුණා. ඒත් මම එක දෙයකට එකඟ වෙන්නේ නැහැ ඔබතුමා. ඔබතුමා කිව්වා මඩකලපුව ප්‍රදේශයේ හෝටල් සංකීර්ණ තියෙනවා. ඔව්. ඒවා වැඩ කරන්නේ කොළඹ අය කියලා කිව්වා. ඇයි මේ බෙදීමට අපි ලෑස්ති වෙන්නේ? අවුරුදු 30ක් බෙදිලා නේද අපි මරාගත්තේ? ඔබතුමා ඉගෙන ගත්තේ මගේ නිවැරදි නම් මම වැරදි නම් නිවැරදි කරන්න. ඔබතුමා ඉගෙන ගත්තේ නුවර ට්‍රින්ටි කොලෙජ් එකේ. ඉගෙන ගත්තේ. හොඳ සිංහල කතා කරනවා ඉංග්‍රීසි භාෂාව හසුරනවා දෙමළ භාෂාව හසුරවනවා. ඔබතුමා කියනවා මඩකලපුවේ දරුවෙක් විතරමද මඩකලපුව හෝටලේ වැඩ කරන්න ඕන? නෑ. ඔය මතය අපි වෙනස් කරමු. නැගෙනහිර දරුවට පුළුවන්කම තියෙන්න ඕන උතුරට ගිහිල්ලා වැඩ කරන්න. දකුණට ගිහිල්ලා වැඩ කරන්න. වයඹට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්කම ඇති කරන්න ඕන. මේ බෙදීම අපි නැතක් අපි ශ්‍රී ලාංකිකව කියලා මට්ටමට හිතමු. අපි දෙමළ, අපි සිංහල, අපි බෞද්ධ, එහෙම නැත්නම් අපි මුස්ලිම් මේ කියන මතවල නෙවෙයි අපි ජීවත් විය යුතු වෙන්නේ.
සමාවෙන්න ඇමතුමා මම මේ මඩකලපුවේ කට්ටිය විතරක් වැඩ කරන්න ඕන කියලා නෙමෙයි කිව්වේ. මම කිව්වේ අර ටුවරිසම් ඉස්කෝලේ ඇවිල්ලා 23යි 11යි 94යි ඇවිත් තියෙන්නේ 5000ක ඇඩ්මිෂන් වලින්. ඒක නිසා ස්කිල් ජොබ්ස් ඒ කියන්නේ එතන අර වත්ත සුද්ධ කරන රැකියා විතරයි හම් වෙන්නේ. ඒක විතරයි මම කිව්වේ. එහෙම නැතුව මේ ඕන තැනක වැඩ කරන්න පුළුවන් ස්කිල් එක වර්ධනය කරන හෝටල් ස්කූල් එකට ඒ දෙයි ලබා දෙන්න කියන එක තමයි මම ඉල්ලීමක් කරේ.
බොහොම හොඳයි. බොහොම හොඳයි. අපි අන්න එතෙන්ට යමු. අපි යමු. අපි බලමු ඒ පැත්තේ ඉන්න හොඳ දරුවෝ හැකියාව තියෙන දරුවෝ ඉන්නවා. එයාව අපි ගම්මු ඉස්සරහට. ඒක ගන්න නම් මුලින්ම අත්වල් බැඳගත් යුත්තේ කවුද? අමුන්නාසලයි අපි. මේ බෙදීම අපි නවත්තමු. අපි නවත්තන්න නම් මුලින්ම කළ යුතු වෙන්නේ අපි හොඳ පාලනයක් දිය යුතුයි. ඒ අවශ්‍ය කරන පාලනය දෙන්න අද හොඳ නායකයෙක් ඇවිල්ලා ඉන්නවා. අපි අහලා තියෙනවා එක දෙයක්. ඔබතුමාත් අහලා ඇති. මොකක්ද ඒ? අපි කියනවා විනයක් තියෙනවා කියලා හමුදාවක සේවය කරන කෙනෙක්ගේ. අපි දන්නවා ගමක ඉන්නවා නම් අපි කියනවා අර හමුදාවේ රණවිරුවා ගෙදර හරි ලස්සනයි, මිදුල ලස්සනයි. ගේ ලස්සනට තියන් ඉන්න පිළිවෙලට වැඩ කරනවා කියලා අපි අහලා තියෙනවා. ඒක හොඳයි. සිංගප්පූරුව අපි අහලා තියෙනවා හමුදාවට බැඳෙන්න ඕන කියලා. මාසයක් විතර හමුදාවට බැඳලා තමයි හැම පුරවැසියෙක්ම එළියට එන්න ඕන කියලා. එහෙනම් මොකද්ද මේ පණිවිඩය තියෙන්නේ? විනයක් ගරුක තනක් අපි හදන්න ඕන විනය ගරුක රටක් හදන්න ඕන ගරු කතානායකතුමනි අද අපිට විනය ගරුක රටක් හදන්න මේ රටේ ත්‍රිවිධ මේ රටේ හමුදාවට නායකත්වයේ දීපු මේ රටේ රණවිරුවෙක් හැටියට තමන්ගේ යුතුකම් වාක්‍යෙම ඉටු කළා ආරක්ෂක ලේකම්බරයා හැටියට යුතුකම් වාක්‍යෙම ඉටු කරපෝ නායකයා තමයි අද රාජ්‍ය නායකයා බවට පත් වෙන්නේ විනය ගරුක රටක් හදන්න විනය ගරුක සමාජයක් හදන්න ගෝඨාභය රාජපක්ෂ කියන එක මතක් කරන්න ඕන ගරු කතානායකතුමනි අර කතානායකතුමනි විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වයේ ඉදිරියේදී අරගෙන යාම තුලදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය අපි අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ අභියෝගය තමයි මේ COVID-19. අපිට කාරණා දෙකකින් අපි දෙපැත්තකින් තැලෙන්න වුණා. එකක් තමයි අපි මේ COVID පෙබරවාරි මාසේ මාර්තු මාසේ ඉඳන් මේ දක්වා වෙනකන් අපිට COVID රට ඇතුළෙනුත් බය වෙන්න ඕන ගරු කතානායකතුමනි රටින් පිටත්. අපිට නෞකා 300ක් පමණ මාසෙකට අපේ වරායට සේතුරු වෙනවා. නෞකා 300ක් විතර ගරු කතාන. ඒ එන අයගේ ඔක්කොම විදේශිකයෝ. විදේශීය රටවල් වල අය. එතකොට මේ අයට කොවිඩ් තත්ත්වය ඇති වුණොත් එහෙම අපේ අයට සිද්ධ වෙනවා අපේ පයිලට් කෙනෙක් තමයි නැවට නගින්න ඕන. කිසිම පයිලට් කෙනෙකුට ගේන්න බෑ. ඒක වරන් ගන්න ඕන. තව විනාඩියක් දෙන්න ඕන. ඒ නිසා ඒ අපේ නාවික අපේට ඒ නැවට නගින අයගෙන් මේ රෝගය බෝ වෙන්න පුළුවන්. එහෙම සිද්ධ වුණා එක සැරේ ඒක අපි බොහොම අමාරුවෙන් ඒක පරිස්සමින් කරගත්තේ. අපිට ඉන්දියාවෙන් ආපු නැවක එකපාරට 17 දෙනෙක් කොරෝනා රෝගයේ වැළඳිච්ච අයර බවට පරිවර්තනය වුණා. ඒ නිසා ගරු කතානායකතුමනි අපි එක පැත්තෙන් ඒ පැත්තෙන් බේරලා මේක කරගෙන ඇද්දී නමුත් අපිට ඇතුලෙන් ඩොක්යාඩ් සමාගමෙන් එක කොවිඩ් රෝගියෙක් හම්බ වෙලා ඊට පස්සේ මේක ව්‍යාප්ත වෙලා අවසානයේ අපිට රෝගීන් 170ක් පමණ මේ වන විටත් රෝගීන් 100ක් පමණ ඉන්නවා ඉස්පිරිතාලවල. නමුත් අපේ නිලධාරීන් සේවකයන් වගේ කරන්න ඕන. මේ වගකීමත් එක්ක අපි හරියාකාරව වැඩ කළා අපිට පුළුවන්කම ලැබුණා අද ඊට හොඳ තත්ත්වයකට පරිවර්තනය කරගන්න. අපිට ලෝකයේ සිංගප්පූරු වරාය, හොංකොං වරාය, ඒ වගේම ඩුබායි වරාය මේ රටවල් වල තියෙන වරාය වලක තරඟකාරීත්වයක් තියෙනවා. නමුත් අපි අපේ ස්ථාවර භාවය මේ වන විට අපි 104කින් විතරයි කොවිඩ් තත්ත්වය තුලින් අපි පල්ලෙහාට ඇවිල්ලා තින්නේ. නමුත් අපි ඊට හොඳ තත්ත්වයකට අපි පරිවර්තනය කරගෙන යනවා. ඒ වගේම අපේ වෙළඳ අපේ නියෝජ්‍ය අපේ රාජ්‍ය අමාත්‍යතුමාගේ අමාත්‍යංශය තුලින් අපි බලාපොරොත්තු වෙනවා ගුදම් සංකීර්ණ ඇති කළා. අද විශේෂයෙන්ම කොළඹ දින තදබදයට කොහොමද අපි වැඩ කරන්නේ කියන එක ගැන ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා. ඒ தත්ත්වය මගහැරවා ගන්න. ඒ වගේම ගරු කතානායකතුමනි අපි අහගෙන හිටියා හුඟක් වෙලාවට කතා කරනකොට දැන් මේ සමා මේ ගැන කියනකොට CICT පර්යන්තය, SAGT පර්යන්තය, JCT පර්යන්තය, ඒ වගේම ඉදිරියේ ගොඩනගෙන තියෙන WCT පර්යන්තය කියලා කියනකොට හිතනවා මේවා මේ වෙනම මදිලා තොන්න නෑ ගරු කතානායකතුමනි. මේවා අපේ යටතේ පාලනය වෙන්නේ අපි. අපි අපේ යටතේ පාලනය කරන්න දෙන්නේ පෞගිය කාලවල නම් මෙහෙම දියා හොයලා බලලා තිබුණෙත් නැහැ. නමුත් හැම පර්යන්තයකම ඉන්න ඒ සියලු පාලන අධිකාරිය ගෙන්නලා අමාත්‍යාංශය තුල අපි අපේ සියලු නිලධාරීන්ට වාඩිවර තීන්දු තීරණ ගන්නවා. මේක කොළඹ වරාය. මේක රටේ ජාතික සම්පතක්. මේක අපේ වත්කමක්. පෞල් සමාගම් එක්ක කාලයකට ගිහිල්ලා තිනවා. නමුත් මේවා වත්කම් අපේ දේවල්. අපි ඒක ආරක්ෂා කරගෙන වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි. ඒ නිසා ඒ தත්වය ඇති කරගෙන ඉදිරියට ගිහිල්ලා අපි විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන නව ආදායම් මාර්ග හිමිදී විශේෂයෙන් ගරු කතානායකතුමන ඔබතුමාට මතක් කරන්න ඕන අපි සේද මාවතක් ගැන කතා කරනවා. අපේ සේද මාවතෙන් අපි දන්නවා විශාල නැව් ප්‍රමාණයක් ගමන් කරනවා. නමුත් ඒ නැව් වලින් ගමන් කරන නැව් වලින් 10%ක් පමණයි අපේ වරාය ඇතුළට ඉනහබ වරාය ඇතුළට අපි ගන්නේ මේකෙන් 10%ක් පමණයි. අපිට කරන්න පුළුවන් එච්චරයි. ගරු කතානායකතුමනේ මේ එළියේ ගමන් කරන නැව් වලට අපිට අවශ්‍ය කරන කෑම බීම ටික, වතුර ටික, ඒ වගේම බෙහෙත් තේත් ටික, එයාට අවශ්‍ය කරන සේවාවන් ටික මේ සියල්ල සපයා දීමේ වගකීම අපිට තියෙනවා. අපි ඒකට ලෑස්ති වෙලා තියෙනවා. අපේ අපි දැක්ක තීන්දුව తీරන අරන් තුන වැරදියට වරාය ඇතුළට ආවත් එක මුදලක්, වරාය එළියේ හිටියත් එක මුදලක්. අපි ඒවා වෙනස් කරා. මොකද හේතුව අපිට අවශ්‍යයි එළියේ ඉන්න කෙනෙකුට යම් සේවාවක් සපයලා රටට ආදායමක් ලබා ගන්න. මේ අලුත් ආදායම් මාර්ග කොවිඩ් ඉඳ සංචාරක ව්‍යාපාර ප්‍රශ්න වෙනවා අනිද්දර ප්‍රශ්න වෙනකොට අපි නව ආදායම් මාර්ග එකතු කරමින් මේ අමාත්‍යාංශයේ ශක්තිමත් විදියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන ඉලක්කයට අපි යනවා ගරු කතානායකතුමනි. අපි අභියෝගයට හරි ආසයි. අභියෝගය අපිට පුරුදුයි ගරු කතානායකතුමනි. අවුරුදු 5ක් යහපාලන ආණ්ඩුවත් එක්ක අභියෝගය අපිට හොඳට හුරු කරා. අභියෝගය අපිට හොඳට කියා දුන්න පොලිසිය, අපිට කියලා දුන්න උසාවිය, අපිට කියලා දුන්න හිරගෙදර මේ සියල්ලම අපිට හුරු කරේ යහපාලන ආණ්ඩුව. ඒකත් ජීවිතේක අත්දැකීමක්. හැබැයි ඒ පුරුදු කරපු අයට අපි කවදාවත් අනිත් පැත්ත හැරිලා තමුන්නාසලෙන් පරිගන්න ලෑස්ති වෙන්නේ නැහැ. තමුන්නාසලව දේශපාලන වශයෙන් අරගෙන ගිහිල්ලා කුදලගෙන ගිහිල්ලා අතුරට දාන්න අපි ලෑස්ති වෙන්නේ නැහැ. ඒක නෙවෙයි රජයේක වගකීම, අපේ වගකීම ජනතාවට දීපු පොරොන්දු ටික ඉටු කරන්න. ඒ පොරොන්දු ඉටු කිරීමේදී වරායහා නාවික අමාත්‍යාංශයත් රාජ්‍ය අමාත්‍යාංශයත් මේ රටේ භාණ්ඩාගාරයට ඉතාමත්ම ශක්තිමත් විදියට මුදල් උපයන අමාත්‍යාංශයක් බවට ශක්තිමත් භාවය ඇති කළ දෙනවයි කියන එක මතක් කරමින් ඔබතුමාටත් ඒ වගේම මේ අමාත්‍යාංශයේ මගේ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර අමතිතුමාට ඒ වගේම මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමාට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාට වරායේ සභාපතිතුමා නැව් සංස්ථාවේ සභාපතිතුමා ඒ වගේම නාවික කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු උපසභාපතිතුමා වරාය අධිකාරිය ඇතුළු සියලුම නිලධාරීන් ඇතුළු මගේ සේවකයන්ටත් ඒ ගමන යන්න අත්වල බඳ ගන්න කියලා ඉල්ලා සිටින්මින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා වේලාව ලබා දීම සම්බන්ධයෙන්.
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ශීර්ෂාංක 176 ඔව් කැටගොඩ මන්තුමා
කතානායකතුමනි ස්ථාවර නියෝග 93-91 EU කියද යටතේ අපේ මුදල් නියෝජ්‍ය මුදල් ඇමතුමා රාජ්‍ය ඇමතුමා අජිත් ප්‍රලමතුමා සභාගාරමේ නැති වෙලාවේ රංජන් රාණායක මන්ත්‍රීතුමා ඉතාමත් අභූත චෝදනාවක් ඉදිරිපත් කළා. නිසා යහන්සාට ඉවත් කරන කියලා ඉල්ලීමක් කරනවා.
හරි කොහොම ඉස්සදී ඒ කටයුතු වරාය හා නාවික අමාත්‍යාංශයේ ශීර්ෂාංක 176 පාර්ලිමේන්තු සභාවේ එකඟද
ආයි
බුදම් පහසුකම් බහාලුම් මංකල වරාය අංගන වරාය සැපයුම් මහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 437-34 කාරක සභාවේ එකඟද
ආයි
සංචාරක අමාත්‍යාංශයේ ශීර්ෂාංක 159 සභාවේ එකඟද
ආයි
ශීර්ෂාංක 322 සභාවේ එකඟද
ආයි
ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 437 කාරක සභාවේකඟද
ආයි
පාර්ලිමේන්තු යළි රැස්වේ ශීර්ෂාංක 159 176 322 434 සහ 437 සංශෝධන රහිතව කාර්ක සභාවේදී සම්මත වූ බව මේ සභාවට දන්වනු කැමැත්තෙමි.